බෝධිසත්වයන් විසින් 31 මස්ලියේ දන් දීම පිළිබඳව පැහැදිලි කරන්න තියෙන ආර්ය විනය නැහැ මේ ශාසනය තුල තියෙන දහම් වල. අර්ථය ඒ ලෞකික අර්ථය තුල ඉක්මවාගේ අර්ථයක්. වදනේ කියනකොටම විචෙල්ලාමේගේ ලෞකික අර්ථයක් තියෙනවා. හැබැයි ඒක ශාසනික අර්ථය නෙමෙයි. නිවන් දැකීමට හේතු වෙනවා නම් යම් කිසි ලෝකෝත්තර දහම් අර්ථය. අන්න ඒක ශාසනිකයි. දැස් දන් දෙනවා, ඉස් දන් දෙනවා, ඉතින් මස් දන් දෙනවා, ලේ දන් දෙනවා, අඹ දන් දෙනවා, දරු දන් දෙනවා කියලා මේ කතාව කියනකොට මේකේ මේ මස් මාංශ චක්ෂුතිය කියන්නේ මේ මස් ලේ සහිත ඇස් ගෙඩි දෙක ගලවලා දන් දෙන එකත් එක අර්ථයක්. මේ ඇස් දන් දීම එකක්. බෙල්ල කපලා දන් දෙන එක ඉස් දන් දීම ඕන් ගණන් කියන බෙල්ල කපලා දෙනවා නම් ඒකත් ඉස් දන් දීම. ඒකත් ලෞකික අර්ථයක්. මෙන්න මගේ මස්තික කාපන් කියන හැටන් හරි දෙනවා නම් මස් දන් දීම. ඒකත් ලෞකික අර්ථයක්. මගේ ලේටි බීපී කියලා දුන්නා නම් ඒකත් ලෞකික අර්ථයක්. දුන්නේ දන් තමයි. ඇත්තිස් මාත්‍රියම තමයි දුන්නේ. දැන් අපි දකින්න ඕනේ ඒ જાතියේව කොච්චර අපි දීලා ඇද්ද? දැන් ඕව බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙච්ච නැති කාලයක් වුණා නා බුද්ධෝත්පාද කාලයක්. අපි කොච්චර මේ ඇත්තන් දීලා, ඉස්තන් දීලා, මත්තන් දීලා, ලේතන් දීලා, අඹුදන් දීලා, දරුදන් දීලා මේ කිනිය ඔක්කොම කළොත් එයාට නිවන් තියෙයිද? ඒක නිවන් මාර්ගද? දැන් පාරමී කියන වචනේ තෝරා ගන්න ඕනේ. මොකද පාරමිතා කරනවා කියන්නේ? අපි යහපත් දේවල් පෙරාගෙන යනවා කුමක් සඳහා යන්නේ යහපත් දේ පොතන ඉහ යහපත දැකලා තියෙනවා. නිවනේ මෙපිට ලෝක සත්‍යයට සුවයක් යහපතක් තියෙනවා කියලා හිතා ඉන්න තාක්කල් ඔහුට බෝධිසත්වකමකුත් නැහැ, බුදුකමකුත් නැහැ, ශ්‍රාවකකමකුත් නැහැ, ශාසනිකකුත් නැහැ. යම් බෝධිසත්වයෙක් හැබැයි නම් බෝධිසත්වයෝ නිවන මොකද කියලා දැකලා තියෙනවා. දැකපු නිවන කරා යාමට මොකද මං කළ යුත්තේ කියලා දකින්න ඊළඟට. ඒ සඳහා ඥාන ගෝචර වෙන්නේ ඥානී නිවන් දැකීමට අවශ්‍ය කරන ධර්මය අවබෝධ කරගන්න. ඒ ඥාන ශක්තිය ලබා ගන්න මම මොනවද කරන්න ඕනේ? මොනවද දන් දෙන්න ඕනේ? මොනවද දුන්නොත් ප්‍රඥාව වැඩින්නේ? ඒක දකින්න ඕනේ. දැන් ඇස් දන් දුන්නහම ප්‍රඥාව වැඩනවා කිව්වොත් එහෙම මොන ඇස් දන් දුන්නොත් ප්‍රඥාව වැඩිද? මේ මස්ලේ තියෙන ඇස් පුලි දෙක දන් දුන්නොත් ප්‍රඥාව වැඩෙනවද? මම මේ කනා වගේ පොට්ටියා වගේ මේ කරලා තියෙන වැඩවල හැටි බලපල්ලා. දැන් අපි කතාවට කියමු. අන්දිය වායි ගමන් කරනවා. අපි කතාවට කියනවා. මස් ඇස් දෙක නම් උන්ට තියෙනවා. මග හොඳට පෙනේ නම්, දිවේ නම්, යන්ට පාරක් පෙනේ නම්, කිම බැදිවල යන්නේ මං මුලා වූ එකෙක්සේ. අපිට මෙහෙම කතාවක් තියෙනවා. දැන් ඉතින් මේ ඇස් දෙක තියෙනවා. මග පෙනෙනවා. ඉතින් මගත් හොඳට තියෙනවා, යන්ට පාරක් පේනවා. දැන් ඕක බලමු ඕන ඔලොමුට්ටලේකට පේන්නේ නැද්ද? පිටින් පේන අර්ථය බැලුවොත් මාර්ගයක් තියෙනවා, ඇස්තික තියෙන ඉඳ පාරක් පේනවා. ඉතින් බැද්ද යන්න ඕනේ නැහැ, මෙහෙට පාර දිගේ ගියේ. ඔකේ උඩින් මැදින් තියෙන අර්ථය ඕකයි. ඕක නෙමෙයි මෙතන මේ වෙන්න. මෙන්න නිවන, මෙන්න නිවනට මඟ. ඒක හොඳට පේනවා. මේ නිවනයි කියලා දකින්න පුළුවන් ඥානයක්, මේ නිවන් මඟ කියලා දකින්න පුළුවන් ඥානයක් තියෙනවා. දැස හම්බ වුණා. යන්ට දැස හම්බුනේ එතකොටයි. මිත්‍යා දෘෂ්ටික මාර්ගයක් තියෙනවා, ඔක තමයි බැද්ද. ඇයි වැද්දට යන්නේ? මිත්‍යා දෘෂ්ටි මාර්ගයේ මොකද යන්නේ? එහෙන් මංගුලා වූ එමු තමයි පුතඥයෝ හැටියෙන මිත්‍යා දෘෂ්ටික මාර්ග වල ගමන් කරන්නේ. ඇයි එහෙම යන්නේ? ඔකයි ඔකේ අර්ථය. අන්න දහම් අර්ථය. දැන් මේ වගේ දහම් අර්ථයක් තියෙනවා, ලෝක අර්ථයක් තියෙනවා. ලෝක අර්ථය නිවන් මාර්ගක් නෙමෙයි, දහම් අර්ථය නිවන් මාර්ගක්. එකම පදවැල. අර්ථ දෙකක්. මෙන්න මේ වගේ නිවන් දැකීමට මේ එකම පදවැල තුල ලෞකික අර්ථයක් තියෙනවා. නිවන් දැකීමට ඒකෙ තියෙන ලෝකෝත්තර අර්ථය ගන්න ඕනේ. ලෞකික අර්ථයේ ලෝකෙටයි. ලෝකේ වැඩ කළා නිවන් දකින්න බෑ. නිවන්ට හේතුවෙන් නුවණ දිනු කරගන්නත් බෑ. එහෙනම් ඒකේ තියෙන්න ඕනේ දහම් පැත්තක්. දහම්ට අනුකූලතාවය. මිනිස්සු අන්ධය වගේ වැඩ කරනවා. ඇත්ත පේන්නේ නෑ. මත ඇහැට පේන මේ දර්ශනය නෙමෙයි මේ කියන්නේ. ඇහැ කියලා කියනකොට මස් ඇහැ කියන්නේ මේ ලෞකිකත්වයේ තුල තියෙන මේ ලෞකික දේවල් තුල අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් හබායන මාර්ගයට අවශ්‍ය කරන උපකරණයක්. නුවණැස කියන්නේ ඒකත් ඇසක්. නිවන් දකින්න නම් යම්කිසි බුද්ධිලෙන් නුවණැස වැදෙන්න ඕනේ. ඒ නුවණැස තුලින් ප්‍රඥා චක්ෂුසිය පෑදෙන ප්‍රකාරය දකින්න නුවණ පහළ වෙන්න ඕනේ. මෙන්න මේ ඇස් දෙක තමයි අත්‍යවශ්‍ය ඇස් දෙක. නුවණ මතු කරගන්න යමක් කළ යුතුද? ඒකට අවශ්‍ය කරන්නා වූ දෙයට අනුපූරව ගොඩනගා ගන්න ඕනේ ඥානවන්ත මාර්ගය. නුවණ මතු වෙන මාර්ගය. මෙන්න මේ නුවණ පහළ කරන්න නුවණැසක් තියෙනවා නම් මෙන්න මේ නුවණැස අනුගමනය කරගෙන ගියොත් යාර කවදාහරි නිවන් තියෙනවා. නිවන් දැකීමට කලීත මොකද්ද කියලා දකින්න පුළුවන් ඥානිය පහළ වෙනවා. එහෙනම් ඒ නුවණැස පහළ කරගන්න ලෝක සත්‍යයට එකපාර ආර්ය අෂ්ටාංගික මාර්ගය කියවට චතුරාර්ය සත්‍ය කියවට තේරෙන්නේ නැහැ. එතෙන්ට අවශ්‍ය කරන්නා වූ ඥාන මට්ටම ඔහු මෝරලා ඉන්න ඕනේ. ඒ જાති ඥාන මට්ටම. කම්පියුටර් හදන්න දක්ෂ වුණාට, ඒ වගේම මිසයිල් නිපදවන්න දක්ෂ වුණාට, යුද්ධ යානා නිපදවන්න දක්ෂ වුණාට, නැව් නිපදවන්න දක්ෂ වුණාට, එයාට මේ නිවන් දැකීමට අවශ්‍ය කරන ඇහි අංශු මාත්‍රයක් අපේ ඉල්ලන්නේ. හැබැයි මේ ලෝකෙට පොරකන්න, ලෝකෙට තරඟ කරන්න, ලෝකෙ තියෙනේම කරන්න, ඒවට ඒක කරයිදු කරන්න, මේ ලෞකික පැත්තේ වැඩ කරන්න නම් ඇහැ තියෙන නුවණ තමයි. හැබැයි ඒක ලෞකික එකක් නිසා කවදාවත් නිවන් දකින්න එකක් නෙමෙයි. දැන් නිවන් දැකීමට නම් චතුරාර්ය සත්‍ය දැකීමට අවශ්‍ය කරන නුවණස පහළ වෙන්න ඕන. අන්නේ නුවණස පහළ කරනකොට එයා දන්නේ නැහැ රොකට් හදන්න දන්නේ නැහැ, හදට යන්න දන්නේ නැහැ, වෙන එකක් කරන්න දන්නේ නැහැ, මිසයිල් හදන්න දන්නේ නැහැ, මේ මොකුත් නැහැ. එයා ඒ අන්තයේ බැලුවොත් එම් මිරුව හතර දන්නේ නැති කෙනෙක්. මම ඕවා දැකින දවර දුක හැදෙන්නේ කොහොමද කියලා දන්නවා. මේ දුකට හේතුව මොකද්ද කියලා මට වැටහෙනවා. මම ඒක දන්නවා. ඒ දුකට හේතුව නැති කර දැම්මොත් දුක නැති වෙනවා කියලා මට තේරෙනවා, දන්නවා. මම ඒ මගේ යනවා. මෙන්න මෙයාගේ ඇහැ අනික් සියල්ලන්ට වඩා බලවත්. මොකද හේතුව? ඒ හතර දන්න කෙනාට සතර දුකෙන් සදහටම නිදහස් වෙන්න පුළුවන් අනාගත ප්‍රතිඵලයක් තියෙනවා. එනිසා ඒක වටිනවා. මම රොකට් හදන්න දන්නවා, මිසයිල් හදන්න දන්නවා, අහස් යාන හදන්න දන්නවා, ඒ වගේම යුද්ධ නැව හදන්න දන්නවා. ඒ නුවණ මට තියෙනවා. බොහෝ කම්පියුටර් හදන්න දන්නවා, ඒක නිපදවන්නත් දන්නවා. එහෙම නුවණක් තියෙනවා. තව කෙනෙකුට. හැබැයි සාසර දුකේ විදියට අංශු මාත්‍රාවක්වත් දන්න එකක් එයා ළඟ නැහැ. අන්න ලෞකික නුවණයි ලෝකෝත්තර නුවණයි දෙක තෝරා ගන්න ඕනේ. එහෙනම් මෙන්න මේ ලෝකෝත්තර නුවණට කෙනෙක් අවතීර්ණ කරන්න. ඒකට අවශ්‍ය කරන්නා වූ ඥාන මට්ටමට අවශ්‍ය කරන පසුතලය හදන්න. යමක් හේතු වෙනවා නම් අන්නේ જાතිය වැඩ පිළිලා තියෙන නම් ඒක නිවන් දකින්න හේතු වෙන පාරමිතාවක් වෙනවා. පාරමිතිය කියන්නේ පෙරාගෙන පෙරාගෙන යන මී හොයාගෙන. මී කියන්නේ රසවත්ම දේ. නිවන් රසය හැරෙන්න තවත් මේ රෝගේ රසයක් නැහැ කියලා ධර්මානුකූලව දැකලා. අන්නේ එතෙන්ද පෙරාගෙන පෙරාගෙන යනවා, කකුණු සුද්ධ කරගෙන කුණු සුද්ධ කරගෙන යනවා. ඔන්න ඔය වැඩේට කියනවා පාරමිතා කියලා. පාරමිතා පුරනවා කියන්නේ ගොඩ ගහ ගන්නවා නෙමෙයි. යථාර්ථය කරා ඒමට අවශ්‍ය කරන සත්‍යෙට මනස සුද්ධ කරනවා. ඒ මනස ඒ ආකාරයෙන් සුද්ධ වීමට ඥාන ගෝචරත්වයට මහා ඥාන පහළ වීමට හේතු වෙන තීක්ෂණ නුවණක් ඇති වෙන්න යමක් කළ යුතුද? ඒ දේ කිරීමට කියනවා පාරමිතා පුරන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල කරනවා. එහෙනම් මොනවද පහළ වෙන්න ඕනේ? ඉතින්ලා මේක හොඳයි මේක නරකයි කියලා තේරුම් ගන්න පුළුවන් ඇහැදීන ඕනේ. සාමාන්‍ය මිනිස්යාට ඕක බැරි නිසා තමයි ලෝක සත්‍යයට මේකෙන් එතරෙන්න හිතන්නත් බැහැ. හොඳ නරක තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. පින්පව් තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. මූලික අවස්ථා. මෙන්න මේක තේරුම් ගන්න බැරි කෙනාට මෙන්න මේක තේරුම් කරලා දීලා ආරම්භ කරන්න ඕනේ. හොඳයි නරකයි කියන්නේ මෙන්න මේවා. පින්පව් කියන්නේ මේවා. ලෞකික ලෝකෝත්තර කියන්නේ මෙන්න මේ දහම්. එතන මෙන්න මේ ටික විග්‍රහ කරලා දීලා ඉස්සෙල්ලාම මූලික වශයෙන් හොඳ නරක තේරුම් ගන්න සුචරිත දුචරිත තෝරා ගන්න ආරම්භ කරලා. අන්න එතන පටන් ගන්න යාර දෙන්න ඕනේ ඒකට අවශ්‍ය කරන දේ. මෙන්න මේ ටික දුන්නාට පස්සේ දැන් නම් මට පේනවා හොඳ නරක කියන්නේ මොනවද කියන්න ඇහැ පහළ වෙනවා. දැන් නම් මට සුචරිත දුචරිත කියන ඒවා වැටහෙනවා. අන්න ඇහැ පහළ වෙනවා. මෙන්න මේ ඇහැ ලෝක සත්‍යයට නිවන් දකින්න අමාරු වෙන්න හේතුව ඒකයි. එහෙනම් ලෝක සත්‍යයට නිවන් අවබෝධ කරගන්න ඕන. ඉස්සෙල්ලාම මෙන්න මේවා සුචරිත, මෙන්න මේවා දුචරිත, මේ මේ හේතු වෙනේ සුචරිත කියන්නේ, මේ මේ හේතු වෙනේ දුචරිත කියන්නේ කිය. මෙන්න මේ පිළිබඳව මූලික වන්නා වූ ධර්මයක් දේශනා කිරීමේ හැකියාව තියෙන්න ඕනේ පටන් ගන්න. මෙන්න මේ ඇස් තමයි මහ බෝසත්වරු ඉස්සෙල්ලාම ලෝකෙට දුන්නේ. අන්ධය වාගේ සුචරිත දුචරිත දන්නේ නැතුව, ಗುಣධර්ම ගුණාගුණ දන්නේ නැතුව, හොඳ නරක තේරුම් ගන්න බැරුව, නරක දේ හොඳයි කියලා හොඳ දේ නරකයි කියලා මේ වගේ මුලාසහගත අවිද්‍යාවෙන් බැහැගත් නිගමන වලින්, මෝහයෙන් බැහැගත් නිගමන වලින් ලෝක සත්‍යය මංගුලා වෙලා ඉන්නකොට මෙන්න මේ මංගුලාව දුරුකරන්න ඒ පුද්ගලයාට මූලික ආරම්භක වන්නා වූ දේ ලබා දීමට අර මහා බෝසත්යන් වහන්සේලා නිවන කියන්නේ මොකද කියලා තේරුම් අරගෙන, ඒ නිවනට මඟ තේරුම් අරගෙන, ඒකට ආවිතීර්ණ වන්න කර යුතු පසුතලයේ තේරුම් අරගෙන, ඒකට මඟ පාදලා දෙන කටයුතු කරනවා. මෙන්න මේ ආරම්භක කටයුතු කරගෙන යන්නේ උන්වහන්සේලා එක්තරා පිරිසක්, සාමාන්‍ය ලෝකයාගෙන් නැනාල් පහත් වෙලේ ඉන්න පුතඥ ලෝකයාගෙන් කොටසක් මේකෙන් නිදහස් කරන්න උන්වහන්සේලාම ආරම්භ කරන ගමන. ඒකේ නිදහස් කරන්න පැස නිදහස් කරන්න දැනට පූර්ණ කරගත බුදු පියාණන් වහන්සේලා දුන්න ධර්මය අරගෙන නෙමෙයි උන්වහන්සේලා යන්නේ. ඒ බුදු පියාණන් වහන්සේලා යම් නුවණක් වර්ධනය කරගෙන යම් පූර්ණ භාවයට පත් කරගෙන ලෝකයා මුදවන්න වැඩ පිළිලක් කළාද? මමත් ඒ බඳුම අර මිත්‍ය මුලාවට වැහිලා ඉන්න ලෝකයාගේ කොටසක් අරගෙන එකතු කරලා හදලා ඒ ක්‍රමෙින්ම ගෙනිහිලා ඉතින් මමත් මුදවලා දානවා. ඒකනේ වැඩ කරන්නේ. ඒකයි මගේ වැඩ පිළිවිල කියලා ගත්තා නම් අන්න යාට කියනවා මහ බෝසත්වරුන්ගේ චෛත්‍යය. උන්වහන්සේලා මේ නිසා පටන් ගන්න තැන පටන් මේවා දුස්චරිත මෙන්න මේ හේතුවෙන් දුස්චරිත වෙන්නේ. මෙන්න සුචරිතේ මේ හේතුවෙන් සුචරිත වෙන්නේ. මෙන්න මෙතන පටන්ගෙන මූලික ධර්ම දේශනාවක් ලෝකයාට කරනවා. මෙන්න මේ නිසා ලෝක සත්‍යයේ මුලාසහගත දුස්තිය නැති වෙලා හොඳ නරක තේරුම් ගන්න සුචරිත දුස්චරිත තේරුම් ගන්න ආරම්භක ඇහැ පහල කරලා දෙනවා. මෙන්න මේවා අප්‍රමාණ ලෝක සත්‍යෙන්ට අප්‍රමාණ දුන්නා. මෙන්න නිවන් දැකීමට පාරමිතා පුරන්න පූජා කරපු ඇස් ලෝකයාට පරිත්‍යාග කරපු ඇසොන්න ඕයි. දැන් මේකෙන් අපිට තේරෙනවා යම් කෙනෙකුට නුවණ දුන්නොත් නුවණට මඟ පාදලා දුන්නොත් හේතුයේ ඵල වශයෙන් නුවණ ලබන්න හේතු වෙනවා. අනිත් හේතුවට ඵලය දුන්න දෙයි ලැබෙන්නේ. වැපුරු දෙයට අනුව යස් වෙනවා. මේ මස් ඇස් ටිකක් දුන්නා නම් එහෙම උන්වහන්සේට යන ඇතනේ මස් ඇස් ගොඩාක් හම්බ වෙයි. ඵලයේ වශයෙන් ඔළු එහෙම දුන්නා නම් ඔළු 1000 කට හම්බ වෙයි එක්කෙනෙකුට. හම්බ වෙන්නේ තින් එහෙම. මස්ගෙඩි ඔය මස්ලේ වලින් තියෙන ඔළු ගෙඩි ටික අට කටවල තියෙන ඔළු ගෙඩි ටික දුන්නා නම් එහෙම ඒ જાතිය ඔළු ගෙඩි ගොඩාක් හේතු වල ඵලයේ වශයෙන් හම්බ වෙයි. අන්න හේතු වල ඵලයේ දකින්න ඕනේ. හැබැයි අපි ලෝකයේ කටයුතු කරනකොට අපි කියන්නේ මේකක ඔළුවක් නැද්ද මේ කරලා තියෙන වැඩේ බලපන්. ඔළුව තියෙන එකෙක් මෙහෙම ඒවා කරනවා. දැන් මේ වදින අපි අදත් භාවිතා කරනවා. ඒ මොන ඔළුවද? අර ඇට කටු සහිත මස්ලේ සහිත ඔළුවද ඔය කිව්වේ? නෑ මේ තේරුම් ගන්න පුළුවන් නුවණටයි මේ කියන්නේ ඔළුව කියලා. මේක ඔළුවක් නැති ඇඳුම කරලා තියෙනවා. අන්න ඒ වගේ තේරුම් ගන්න හැකියාවක් නැති මිනිස්සෙින්ට යථාර්ථයේ පෙන්වා දෙනකොට තේරුම් ගැනීමේ ඔළුව හම්බ වෙනවා. තේරුම් ගන්න පුළුවන් ඔළු ගෙඩි හම්බ වෙනවා. මෙච්චර කාල ඔළුව තිබුණා. මස්ලේ ඔළුවක් විතරයි. වැඩක් කරන්න ගියාම ඔළුව නෑ. අන්න ඔළුව නෑ කියන එක තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ මස්ලේ ඔළුව එහෙම නැතුව නෙමෙයි. එහෙම වු ලෝකේ නෑ. ඒ ඔළු ගෙඩිය කාටවත් තියනවා ඉන්නේ හැම විණයට ඔල මොටලයට ඕනේ කාට තියනවා මහ මෝඩයාට ඒ ඔළුව තියෙනවා. හැබැයි යාර නැති එකක් තියෙනවා. නැනනුවණින් කාරණා ආකාරණ හරියට වටහා ගන්න පුළුවන් ඔළුවක් නෑ. අන්න අර මස්ලේ ඔළු ගෙඩිය ඇතුලේ තියෙන හිස් බොකඩ යථාර්ථය දෙනවා. මෙන්න මේක දාගනින් ඕක. ඔළුවක් ඇතුලේ ජීවත් තියා මීට පස්සේ. අම්මා තාත්තා හඳුනාගනි. වැඩිහිටියෝ හඳුනපන්. ගුරුවරු හඳුනාගනි. ඔළුවක් ඇතුලේ වැඩ කරපන්. ලැජ්ජ නැති වැඩ කරන්න එපා. මෙයාගේ දුස්චරිත කරන්න එපා. ඔළුවක් ඇතුලේ වැඩ කරන්න පුරුදු වෙයල්ල. මෙන්න මේ කියන අවවාද අනුශාසනා මුල් කරගෙන ඒකේ තියෙන වටිනාකම පෙන්ලා දීලා. අන්න ඒකට කරන්න ධර්ම දේශනා කරනවා බෝසතාණන් වහන්සේලාගේ සතරේ එනකොට. මෙන්න මේ විදිහට ඔළුවක් නැතියට ඔළුවක් ලැබෙන්න කියන ඥාන දර්ශනය පහළ කරන්න හේතු වෙන පරිසරයක් හදලා දෙන්න. ඥානීය පරිසරයක් හදුවොත් හේතුයේ ඵලයේ වශයෙන් සර්වත්‍යතා ඥානීයට හේතුකාරක වන පාරමිතා පිරෙනවා. මෙන්න නුවණ පුරන්න බුද්ධෝ සබ්බඤ්ඤතා ඥානෝ කියන අන්නේ මහා ඥානීය ප්‍රගුණ කරන්න අවශ්‍ය කරන හේතුව තමයි ලෝක සත්‍යය ඥානවන්ත කිරීම. ඒකට මඟ පාදා දී මේ හේතුව හේතුයේ ඵලයේ වශයෙන් සර්වත්‍යතා ඥානීය ලබන්න අවශ්‍ය කරන පාරමිතා පිරෙනවා. ඇඟේ තියෙන මත් දුන්නොත් ඔන්න හින මස් කුටියක් හම්බ වෙවි ප්‍රතිඵලයේ වශයෙන්. මසල මස හම්බ වෙවි. ඒ මාංශ කියන්නේ මොනවද? සාර ධර්ම වලට කියනවා මාංශ. යම් කිසි බුද්ධිලයේ සාර ධර්ම නැතුවම ඌ ඇටරයි කට්ටයි. ඇටරකම් කරනවා කට්ටකම් කරනවා ඇටයි කටුයි මතු වෙන්නේ. මෙන්න මේ ඇට කටු ඇහිලා තියෙන මොනවද සාර ධර්ම නැති මාංශේ. යථාර්ථය දැනගත්තා නම් සාරවද්දේ හරවද්දේ දැනගත්තා නම් එයා ඇටර වෙන්නේ නැහැ කට්ට වෙන්නේ. ඇටර ගති කට්ට ගති නැති වෙලා. නියම දැහැමි ගති ඇති යහපත් පුද්ගලයේ බරපත් වෙනවා. මෙන්න මේකට කියනවා මාංශය ලැබුවා කියලා. මෙන්න මේ මාංශය තමයි මහ බෝසත්තුරු පාරමිතා පුරනට ලෝකයට ලබා දෙන මාංශය. අර සාහිත්‍ය පොත් ලියන්න ගිහිලා ඔව කොහොම මේ ලෞකිකත්වයේ තියෙන ඇට කටු වලටයි මස් වලටයි මේ කයි දෙන කෑලි වලටයි වින් කරලා ඔවර තමයි ඉතින් මම මහ මිරක් උසට මෙච්චර දන් දුන්නා ඇස් දන් දුන්නා ආහාර තරු ගන්නට ඉතින් මෙහෙම කිය කියන මේ සාහිත්‍ය ගොතනවා. මේ සාහිත්‍ය කතාවල් ගත්තාට පස්සේ අපි ධර්මයේ පිට ගිහිලා ඉතින් මේ ලෞකිකත්වයේ රැඳෙනවා යථාබෝධය ලබන්න බැරුව යනවා. එකිනෙකාට කියනවා දැන් දේවරුමක් කාර්යය කියලා කියන්නේ ලේ නෑයා කියන්නේ බොහොම ළඟින් ඇතුළු කරන ලයාන්විතම පුද්ගලයා. අත්තරින්ද බැහැ ලේ තියෙන දුකක් කරදරයක් වුණාම එයාට නොබලා ඉන්න බෑ. අන්න ඒ විදිහේ දයානුකම්පා හැගීමකින් අන්‍යෝන්‍ය සහයෝගයෙන් කටයුතු කරන ගති ලක්ෂණයක් තියෙනවා බොහොම වැදගත් එකක්. මෙන්න මේකට කියනවා ලය කියලා. ලයන්විත බව. මෙන්න මේ ලයන්විතව සමගියෙන් සමාදානෙන් ජීවත් වෙන මගපාදලා දිනා ලෝකයට අවවාදන ශාසනා කරලා ඒකේ තියෙන වටිනාකම කියලා දීලා එකාමෙන් ජීවත් වීමට මගපාදා දිනා ලෝකයේ තුල මෙන්න මේක හොඳ වැඩක් කියලා. මෙන්න මේක බොහෝම සමගියට සමාදානෙට උදව් දෙන නුවණකාර ඥානකෝචර පසුතලයක් ඇති කරන ධර්මයක්. මෙන්න මේ ලේ දන් දුන්නාට පස්සේ ඒක නිවන් දකින්න හේතු වෙන පාරමිතා පිරීමක් වෙනවා. ලෝතර බුද්ධත්වයට එන පාරමිතා පිරීමක් වෙනවා. අඹු කියලා කියන්නේ ගෑනු නෙමෙයි. අඹු කියන්නේ හිතවත් කරන අබයාලුවා. අබයාලුවා කියන්නේ බොහෝම හිතවත් දුකේදී සැපේදී පිහිට වෙන කරදරයකදී මග නොහරින මෙන්න මෙවන් ගති ලක්ෂණ. භාර්යාවට අඹුව කියන්නේ හේතුවත් ඒකයි. ස්වාමියාට කරදරයක් වුණාම භාර්යාව දාලා යන්නේ නැහැ. හැම අපපස්ථානියම කරලා කොහොම හරි ගොඩ ගන්න බලන. මගේ ස්වාමි පුරුෂයා නේද කියලා. මෙන්න මේ ගති ලක්ෂණයේ ඇති නිසාම භාර්යාවට අඹු කියන්න පටන් ගත්තේ ඒකයි. අබයහලු ගුණේ. ඒ හේතුවෙන් අඹුව කිව්වේ. ගෑණිහින්ද ගෑණියක් නිසා අඹුව කිව්වා නෙමෙයි. Tamanට අවශ්‍ය කරන්න ආව දුබහැප බලලා. ඒකෙහි බොහොම ආදරෙන් කරුණාවෙන් කටයුතු කරමි. ඒ අපපස්ථාන කරමින් ඒ ස්වාමියා කෙරෙහි ගෞරවයෙන් කටයුතු කරන ගති ලක්ෂණය නිසා ඒ භාර්යාවට ඒ ගති ලක්ෂණේ තියෙන නිසා යාට අඹුව කිව්වේ. එන අඹු දන් දුන්නා කිව්වේ ලෝකෙට ඔන්නේ ගති ලක්ෂණේ ගති ගුණේ දන් දුන්නා. එකාමින් ජීවත් වෙයලා. දුකේ හැපෙදි මේ මේ හැම කෙනාම එකතු වෙලා. ඒ බෙදා හදාගෙන කටයුතු කරපල්ලා දුකේදී මග අරින්න එපා. දෙලක් රෝගයක් හැදුනහම අත්හැරලා දාලා යන්න එපා. එහෙම කරන්න හොඳ නැහැ. අන්‍යෝන්‍ය සහයෝගයෙන් ආධාරයෙන් ජීවත් වෙන උපකාරයට ප්‍රතිඋපකාර සලකන්නේ. මෙන්න මේ ආදී වශයෙන් පෙන්නේව තමයි අඹු. ඒ වගේම දරන්න සුදුසු දෙයක් මොකද? දරු. මේ පොලියුම් පැටව නෙමෙයි මේ කියන්නේ. කෙල්ල කොල්ල නෙමෙයි මේ කියන්නේ. තමන් උපන්න තමන්ට දා උපන් පැටව නෙමෙයි මේ කියන්නේ දරු කිය. මොනවද දරන්න සුසු මොනවද දරන්න නුසුසු? යමක් ලෝභ සහගත නම් ද්වේෂ සහගත නම් මෝහ සහගත නම් ඒවා දරන්න සුසු ඒවා නෙමෙයි. හතර අපාගත නෙමෙයි. අලෝභ සහගත නම් අදේශ සහගත නම් අමෝහ සහගත නම් ඒවා දරන්න. ඒවා සුගතියට යන්නේ. උපරිම වඩගතියේ සියලුම සසල දුක දුරු කරන්න හේතුන මෙන්න මේ ධර්මයේ දරන්න. මෙන්න දැරිය යුතුය. මෙන්න මේක පටන් ගත්ත දැන් පටන්ම දුස්චරිතේ දරන්න එපා. සුචරිතේ දරන්න. පාපේ දරන්න එපා. පින දරන්න. මෙන්න දැරිය යුතුය දුන්න නිසා කියනවා. දරුවෝ කිය. දරු දන් දුන්නා. සහලේ කියන්නේ එකාගේ දේවහා සමානෝ එකා සමානෝ තමා සමානෝ අන්‍යයන් සමග හිතලා ජීවත් වීම. තමා අත්තාන උපවංකත්තා නහනෙයන කදී තමා උපමා කරෙන් ඝාතනය කරන්න එපා නසන්න එපා. මෙන්න මේ ආකාරයෙන් මෙන්න මේක තමයි. සහලයක් සමානව ජීවත් වෙනවා කියන්නේ සාලිය කියන්නේ. එක දරුවේ තමයි සාලිය. එකා වගේ එකලීහා සමානව ජීවත් වෙන්නේ. මට වාගේම තමයි අනිකන දුක ඇති වෙන්නේ. තමා සමාන කරලා බලන්න. මං වාගේම අනිත් පුද්ගලයා දුකට කැමති නෑ. අසහනීයට කැමති නෑ. නිින්දා ලබන්න කැමති නෑ. අපහස ලබන්න කැමති නෑ. මම සැනසීමෙන් ඉන්න කැමති නම් අන්‍ය සත්‍යය සැනසීමෙන් ඉන්න කැමති. මෙන්න මේ සාලියේ ඇතුළ ජීවත් වෙන්න සාලිය ලබාගෙන ඉන්න. දන් දුන්න දරුවේ කොන සාලිය දන් දුන්න. කෘෂ්ණ භව හේවත් හතර පහ ධර්මයන්ගෙන් වෙන් වෙලා පහත් බයෙන් වෙන් වෙලා ඒ පහත් බවෙන් දිනලා යහපත කරගන්න මෙන්න මේ ගුණ දරන්න ඕන. එයා කෘෂ්ණ භාවයේ තේවත් කළු බවට නැන්නම් දුස්චරිත බවට පත් වෙන්නේ නැහැ. ඒ කළු බව කෘෂ්ණ බව දිනා ගන්න ඕන නම් මෙන්න මේ ආර්ය මාර්ගයේ නැන මේ යහපත් මාර්ග අනුගමනය කරන්න. කෘෂ්ණ බව දින ධර්මයේ තමයි කෘෂ්ණ දිනා. සසර එන ගමන් දන් දුන්නේ සාලියයි කෘෂ්ණ දිනායි තමයි හැමදැන. ඒක අධ්‍යාය විතරක් නෙමෙයි ඔක කලේ. පොඩි පැටව දන් දුන්නා නෙමෙයි සාලියයි කෘෂ්ණ දිනායි දන් දුන්නා. එක ලේහා සමානව ජීවත් වෙන්න එකාමෙන් ජීවත් වෙන්න. පහත් බවින් අත මෙදිලා යථාර්ථයෙන් දිනා ජයග්‍රහණය කරලා ඉන්න. මේකයි ක්‍රමී. මේක තමයි සාලිය කෘෂ්ණ දිනා තමයි සංසාරේ එනකොට පාරමිතා කරන හැමතැනම දන් දුන්නේ. සාහිත්‍ය කතාවකට ඔය දෙන කෙල්ලෙකුයි කොල්ලෙකුයි වුණා. ඒ කතාව තමයි අන්තිමටේ ගොඩ නැගුනේ. ඊට පස්සේ කතාව ගොඩනගලා කතාව ඔප්පු කරන් සාක්ෂකයක් වශයෙන් අහවල් කෙනා තමයි ඒ කාලේ සාලිය කිව්වේ. අහවල් කෙනා තමයි ක්‍රිෂ්ණ දිනා කිව්වේ. තව සාහිත්‍ය ගොඩ නැගුවා. අන්තිමට බලනකොට අර ලෞකික කතාව ඔප්පු කරන් සාධක හදලා මිනිහා මොට වුණා දහම් අවබෝධයෙන් තොර වුණා. ඉතින් මේකෙන් තේරුම් ගන්න ඕනේ මේ හැම එකක්ම ಗುಣ. යහපත් ಗುಣ ධර්ම. ලෞකික ಗುಣ ධර්මයෙන් ඉඳලා එකින් එකට පූර්ණේ කරලා ප්‍රගුණ වෙච්ච කෙනාට ලෝකෝත්තර ಗುಣ ධර්මයේ කියා දෙන්න තෙන්ට උන්වහන්සේ ලෝතරා බුදියා කටයුතු කළා. එතනින් සතර දුකෙන් සතරම නිදහස් වෙලා නිවුණා ඒ ගුණය අසුර කරලා. ඒකයි නියම ක්‍රමය.